समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सर्गमुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहतज्ञानचारस्स दशबलधरस्स चतुवेसारज्जविशारदस्स सब्बसत्तुत्तमस्स धम्मिश्चरस्स धम्मराजस्स नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहतज्ञानचारस्स दशबलधरस्स चतुवेसारज्जविशारदस्स सब्बसत्तुत्तमस्स धम्मिश्चरस्स धम्मराजस्स धम्मस्सामिस्स नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहतज्ञानचारस्स दशबलधरस्स चतुवेसारज्जविशारदस्स साधु 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 තෙරුවන් සරණයි ඔබ සැමට. පසුගිය කාලේ මෛත්‍රී භාවනාව කරන්න ලැබුණද අපට ඒ භාවනා සම්බන්ධයෙන් ඉදිරියට යෑමේදී බොහෝසින් උත්සාහ ගන්නව නම් ඒ අලුතෙන් අලුතෙන් ඉදිරි පියවරවල් සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කතා කරගෙන යනවා භාවනාව සිද්ධ වෙන්නේ නැහැ කියන මට්ටම තමයි තියෙන්නේ. ඉතින් ඒකෙදී මේ භාවනාව ඕනෑම කෙනෙකුට ප්‍රතිඵල ලබන්න පුළුවන්. හැබැයි බොහෝ වශයෙන් මහන්සි වෙන්න ඕන. පුරුදු පුහුණු වෙන්න ඕන. දැන් අද කාලේ අපි භාවනා කරනවා කියලා සඳහන් කරන භික්ෂුන් වහන්සේ නමක්වත් ඒ කාලේ හැටියට භාවනා කරන කෙනෙක් හැටියට සඳහන් කරලා නැහැ. මොකද මනෝභාවනීය භික්ෂූන් කියලා වෙනම මනස වඩන භික්ෂූන් පිළිබඳ සූත්‍ර තියෙනවා. ඒ සූත්‍රවල භාවනා කරන්නේ නැත්තේ එක වෙලාවකදී විතරයි. ඒ හවස 6 ඉඳලා 10ට බණ අහන වෙලාවට විතරයි. භික්ෂූන් වහන්සේලා හැමදාම බණ අහලා තියෙනවා. භාවනා කරන භික්ෂූන් වහන්සේලාත් අනිවාර්යෙන් බණ අහලා තියෙනවා. වෙනම සමාපatti වලට දවස් ගණන් සමාදින්නේ නැත්තම් හැමදාම බණ අහලා තියෙනවා. ඒ සූත්‍රවල භාවනා කරනවා කියලා සඳහන් වෙන්නේ නැත්තේ හවස 6 ඉඳලා 10 වෙනකන් තියෙන ප්‍රාත්‍රී ප්‍රථම යාමයේ පමණයි. අනික හැම වෙලාවෙම ඒ භික්ෂුවකට ගිහිලා කතා කරනවා නම් භාවනා කරන වෙලාවක තමයි බාධා කරලා කතා කරලා තියෙන්නේ. දැන් අද කාලේ නම් අපි භාවනා කරද්දී බාධා කරන්නේ නැහැ. ඒ කාලේ එහෙම නොකර බැරි වෙලා තියෙනවා. මොකද එවැනි භික්ෂුන් වහන්සේ නමක් මුණ ගැහින්න ගියාම හැම වෙලෙම භාවනා කරනවා. එහෙනම් කවදාවත් කතා කරන්න හම්බෙන්නේ නැහැ. බාධා කරන්නේ නැතු. භාගතුන් වහන්සේට උනත් උදානපාළියේ තියෙන යසුද සූත්‍රයේ සඳහන් වෙන්නේ ආනන්ද හාමුදුරුව භාවනා කරද්දී කියලා කතා කරන්නේ. භාවනා කරද්දී කියලා කතා කරනවා. ඉතින් භාගතුන් වහන්සේ සුදුසු නම් නැගිටලා උත්තර දෙනවා. ආසනේ නැගිටලා නෙමෙයි භාවනාවෙන් නැගිටලා උත්තර දෙනවා. ඉතින් ඒ වගේ අද කාලේ අපි කොයිතරම් අඩුවෙන් උත්සාහ කරන්නේ කියන කාරණාව සිහි වෙනකොට වෙන හේතුවක් අවශ්‍යත් නැහැ අපිට නිවන් දකින්න බැරි මොකද කියලා ඇහුවොත් එම මොකද මේ කල්ප ලක්ෂයක් පෙරම්පුරු පුත්තමයොත් අපිට වඩා මහන්සිලා තිනවා. කල්ප ලක්ෂයකට වඩා තව අසංඛ්‍යක් පෙරම්පුරු මුගලන් මහරහතන් වහන්සේ දවස් 7ක් එක දිගට සක්මන් කරලා තියෙනවා. රහත් වෙන්න කලින් මහාන වෙච්ච දවසේ ඉඳලා දවස් 7ක් එක දිගට සක්මන් භාවනාව කරලා තමයි 7 දවසේ නිදිමත ඇදුනහම 7 දවසේ තමයි නිදිමත ඇදෙන්නේ. හිතා ගන්න පුළුවන් ද කොයිතරම් කාය ශක්තියක් තියෙනවද කියලා. 7 දවසේ නිදිමත හැදුනහම භාගතුන් වහන්සේත් නිදිමත නැති කරගන්න ක්‍රමවේදයන් 7ක් තියෙන සූත්‍ර දේශනාවක් කරනවා. එවැනි ජීවිත කෝටි ගණන් පෙරම්පුරපු උත්තමයොත් අපිට වඩා මහන්සිලා තියෙන ශාසනයක් මේ. එවැනි ශාසනයක අපි ඉතාම අල්පයක් කරලා මහා විශාල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්න ස්වභාවයක් තමයි මේ කාලේ දකින්න ලැබෙන්නේ. ලංකාව මේ තරම් විශේෂ අද කාලේ ඉන්න මිනිස්සු නිසා නෙමෙයි ඇත්තටම කියනවා මම. ලංකාවේ ඉඳලා තියෙන මිනිස්සු සහ අනාගතේ පහළ වෙන්න ඉන්න මිනිස්සු නිසා කියලා තමයි මේ පිටකය සහ අටකතාව කියවද්දී තේරෙන්නේ. මේ ලංකාවේ එක දිනයක පෘථග්ජන භික්ෂුන් වහන්සේලා නැති දිනයක් ඇවිල්ලා තියෙනවා. පෘථග්ජන භික්ෂුන් වහන්සේලා නෙමෙයි, රහත් නොවු එකම භික්ෂුන් වහන්සේ නමක් නැති එක දිනයක් ඇවිල්ලා තියෙනවා කියලා අටකතාව ලියන්න කලින් එහෙම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අටකතාවේ සඳහන් වෙනවා. ඒ කියන්නේ අනාගාමි භික්ෂුන් වහන්සේ නමක්වත් නැහැ කියන එකයි. රහත් වූ භික්ෂුන් වහන්සේලා තමයි මුළු ලංකාව පුරාම වැඩ ඉඳලා තියෙන්නේ. ඒ තරමට භික්ෂුන් වහන්සේලා උනන්දු වෙලා තියෙනවා. මේ පුළුන් කොට්ටය පාවිච්චි කළ නැහැ නිදාගන්න. ලී කොටයක් උඩ තමයි නිදාගෙන තියෙන්නේ. හිස තබලා තියෙන ලී කොටයක් උඩ. ඒ මොකද නින්දට නොඇලේවා කියලා ප්‍රාර්ථනා කරා. නිදි සුවයට ඇලෙන්න එපා කියලා භාගවතුන් වහන්සේ විශේෂයෙන් දේශනා කරනවා. දැන් අපිට මේ භාවනාව කරන ක්‍රමයක් තියෙනවා. පටන් ගත්තාමත් සහනයක් දැනෙනවා. නමුත් ඇයි දියුණු වෙන්නේ නැත්තේ කියන ගැටලුව සාකච්ඡා කරද්දී තියෙනවා. අපගේ කෙලෙස් වැඩෙන තැන් බස්සාරාමතා කතා කරන්න තියෙන කැමැත්ත. කෙනෙක් ළඟ කතා කරන්න නැත්නම් ඉතින් දුරකථනයෙන් හරි කතා කරන්න හිතෙනවා. ඒක භාවනාවේ හිත එකඟ වෙන්නේ නැති පළවෙනි කාරණාව. ඊට පස්සේ නිද්දාරාමතා නිදාගන්න තියෙන කැමැත්ත. ඒ නිදාගන්න තියෙන කැමැත්ත කියලා තියෙන්නේ ඇඟේ වෙහෙස නිසා නිදා ගන්නවා නම් ඒ ඇඟේ වෙහෙස නිසාම නිදා ගන්න ඕනේ සිංහසෙයාවේ. සිංහසෙයාව කියලා කියන්නේ දකුණු ඇලෙන් දනහිස් දිගහැරලා පාදයන් දිගහැරලා නිදා ගන්න ඕනේ. නැගිටින සංඥාව මෙනෙහි කළා. පයකින්ද නැගිටින්නේ, දෙහකින්ද, තුනකින්ද කියලා වෙලා මෙනෙහි කරලා ඒ විදිහටම අතපය හොලවන්න නැතුව නිදා ගන්න ඕනේ. අතපය හොලවන්න පටන් ගත්තොත් සිහිය නැතු වෙනවා. නැති නැගිටින්නත් බැරුව යනවා. විශේෂයෙන් දනිස්ස නැමුවොත්. ඊට පස්සේ කියලා තියෙන හොඳම උපදේශය තමයි ඇහැ ඇරිච්ච ගමන් ඇඳෙන් නැගිටින්න ඕනේ කියන කාරණා. ඒකට අමාරු නේද? ඒකට කියලා තියෙනවා වෙනම සුවයක්. ස්පර්ශ සුවය සහ ඉරියව් සුවය. ඒ ඉරියව් සෝය අපි හොයන්නේ ඉඳ තමයි එක පැත්තකට ඇලවිලා ඉඳලා ටිකක් වෙලා ඉන්නකොට ඒ පැත්ත ඒතරම් හොඳ නැති වෙන හින්දා අනිත් පැත්තට හැරලා ආය ඇලවෙන්නේ. මොකද ඉරියව්වේ සෝයක් හොයනවා. ඒවා ඉතින් භාවනාවට බාධායි කියලා කියලා තියෙනවා. නිවන් දකින්න බැරි කාරණා කියලා. ඒවා ජය ගන්න ඕනේ ක්‍රමානුකූලව. එහෙම නැත්නම් අපිට ඉදිරියට යන්න බෑ. ඉතින් මේ බස්සාරාමතා නම් වූ මේ කතා කිරීමේ ආසාව, නිද්දාරාමතා එහෙම නැත්නම් ඝනසංඝනිකාරාමතා, පිරිසත් එක්ක නිතර ගැවසෙන්න තියෙන තණ්හාව, තනියම ඉන්න හිතෙන්නේ නැහැ. භාවනා මධ්‍යස්ථානක ගියාම නම් දැනෙනව නේද? තනියම ඉන්න එක කොයිතරම් පුරුදු වෙන්න ඕනේද කියලා. අප තුළ කොයිතරම් තණ්හාවක් තව කෙනෙක්ගේ රූපයක් දකින්න තණ්හාවක් තියෙනවද? තව කෙනෙක්ගේ කටහඬක් අහන්න තණ්හාවක් තියෙනවද? ඒක ඉතින් ඉඳලම බලන්න ඕනේ තමන්ට කොයිතරම් තණ්හාව තියෙනවද කියලා. ඒ තණ්හාවල් තියෙද්දි නිවන්ට යමු වෙන්නේ නැහැ. ඒව යම් ප්‍රමාණයකින් හරි මගහැරගෙන තමන් යමු වෙන්න ඕනේ මේ නිවන කරා. අනික් කාරණාව මේ භාවනාව දියුණු නොවෙන්න අපගේ මේ දිනචරියාවේ ඒ භාවනාවට විරුද්ධ කරුණු නිතර කරනවා නම් දැන් මෛත්‍රී භාවනාව විශේෂයෙන් අනික් වෙලාවට තරහ ගන්නවා නම් මෛත්‍රී භාවනාව හරියන්නේ නැහැ. ඒක මෙත්තානිසංස සූත්‍රයේ විශේෂයෙන් සඳහන් කරනවා. ඒ කාරණා විශේෂයි තමන්ගේ හිත දියුණු නොවෙන්නේ. නමුත් ප්‍රධානම කාරණා තමයි භාවනා ක්‍රමය ගැන සද්ධාව මදිකම. එහෙම නැත්නම් භාවනා ක්‍රමය ගැන සද්ධාව තිබුණත් තමන් සිල් පිරිසිදු කරලා නැත්තම් සීලය පිරිසිදු වෙලා තියෙන්නේ නැහැ. දැන් අපි මෛත්‍රී භාවනාව කරාට ඔයාලා බලන්න ගෙදර මොටින්නයක් කියම තියනවද කියලා. එහෙමනම් ඒක හරියන්නේ නැහැ. ඒ කියන්නේ මොටින් වැනි වසවිස පාවිච්චි කරනවා නම් ප්‍රාණඝාතය කරනවා නම් කුඩාම සතාගේ ඉඳලා ඇහැට පේන කුඩාම සතාගේ ඉඳලා ඒ ප්‍රාණඝාතය සම්බන්ධ යෙදීම් අපි යෙදෙනවා නම් ප්‍රාණඝාතය කරනවා නම් මේ භාවනා එකම භාවනාවක්වත් හරියන්නේ නැහැ. ඒ කියන්නේ බුදුදහමෙන් පිට සමත භාවනා තියෙනවා. ඒ භාවනා කරද්දිත් මේ බුදුදහමේ භාගතුන් වහන්සේ දේශනා කරපු සිල්පදවලට වඩා අමාරු සිල්පද රැකලයි මේ භාවනා කරලා තියෙන්නේ. මොකද ආජීවස්තමක සීලේ සමාදන් වෙලා තියෙන මේ දවස්වල. දැන් අද අපිට කියලා තියෙන්නේ පන්සිල් සමාදන් වෙන්න. එහෙම නැත්නම් උපෝසත අෂ්ටාංග සීල් සමාදන් වෙන්න කියලා භාගතුන් වහන්සේ දේශනා කරලා. ආජීවස්තමක සීලේ ඊට වඩා අමාරුයි. මොකද ඒ සිල්පද පංචශීලයේ නැති සිල්පද අමාරු සිල්පද තියෙනවා. පරුසා වාචා අමාරුයි. සැරෙන් කතා කරන්න බෑ. කතා කරපුවම කැඩෙනවා. පිසුනා වාචා කේලම් කීමෙන් වලකින්න ඕනේ. පිසුනා වාචා වේරමණී කියන්නේ. ඒකනම් සමහර විට වලකින්න ලේසි වෙන්න පුළුවන් කේලම් කියලා පුරුද්ද අඩු කෙනෙකුට. වැඩි කෙනෙකුට ඒකත් අමාරුයි. සම්ප්‍රප්පලාප වේරමණී නම් ඉතින් කරන්නම බෑ. හරි අමාරුයි. ඒ කියන්නේ සම්ප්‍රප්පලාප කියන්නේ මොනවද කියලා කියනවා නම් නිවන සම්බන්ධ නැති හැමදේම සම්ප්‍රප්පලාපයි. තමන්ගේ විමුක්තිය සම්බන්ධ නැති හැම දෙයක්ම සම්ප්‍රප්පලාප කියලා තමයි කියන්නේ. මොකද දෙතිස් කතාව කියලා තියෙනවා. ඒ දෙතිස් කතාවට හැම කතාවම අයිති. රජුන් පිළිබඳ, සොරුන් පිළිබඳ, ස්ත්‍රීන් පිළිබඳ, පුරුෂයන් පිළිබඳ කියලා කියනකොට හැම කතාවම අයිති වෙනවා ඉතින්. එවැනි අමාරු ශිල්පද රැකලා තමයි මේ ශාසනයෙන් පිට වීර්‍යවන්තයෝ ධ්‍යාන වඩලා තියෙන්නේ. ඉතින් අපිට භාගතුන් වහන්සේ ඒ තරම්ම තද සිල්පද දාලා නැහැ. භාගතුන් වහන්සේ අනිවාර්යෙන් කළ යුතු ටික විතරයි කියලා තියෙන්නේ. අනවශ්‍ය දේවල් එකක්වත් කියලා නැහැ. ඒ නිසා කියපු දේවල් නම් අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද අනිවාර්ය ටික විතරයි කියලා තියෙන්නේ. ඉතින් අද අපි යම් ප්‍රමාණයක් බලමු මේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම මොන විදියටද කරන්නේ. දැන් බොහෝ දෙනෙක් ප්‍රාණඝාතයෙන් වෙන්වීම කරන්න හදන බුදුහාමුදුරු කියපු නැති දේවල් වලින් කියපු දේවල් කරනවා, නොකියපු දේවල් කරන්න හදනවා. ප්‍රාණඝාතය සම්පූර්ණ වෙන්නේ කොහොමද? දැන් මේ මෛත්‍රී භාවනාවට ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියන එක මූලික අවස්ථාව. මෛත්‍රී භාවනාවට ඊට වඩා මෛත්‍රිය ප්‍රගුණ කරන්න ඕන. නමුත් මූලිකව සීලවන්තයෙක් වෙන්න නම් මේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න ඕන. ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න කාරණා පහක් පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ. මොකද ප්‍රාණඝාත අකුසලය සම්පූර්ණ වෙන්නේ කාරණා පහකින්. ඉතින් මේ ප්‍රාණඝාතය වෙන විදි තමන් දන්නේ නැත්තම් බොහෝ සෙයින්ම තමන් දන්නේ නැතුවම තමන් සීලවන්තයෙක් කියලා හිතන් ඉන්න නොත් සීල් කැඩිලා තියෙන්නේ. එහෙම භාවනා කරාට වැඩක් නැහැ. අපි අද යම් ප්‍රමාණයක් මේ ප්‍රාණඝාත සිල්පදය ගැන සාකච්ඡා කරමු. ප්‍රාණීක් වෙන්න ඕනේ. ඒකාන්තයෙන්ම ප්‍රාණීක් වෙන්න ඕනේ. ඊට අමතරව ප්‍රාණ සංඥාව තියෙනවා. දැන් ප්‍රාණ සංඥාව නැතුව යම් දෙයක් කරොත් අපි හිතමු මේ බිත්තියක් කියලා හිතලා පහර දුන්නොත් එතන ප්‍රාණඝාතයක් නැහැ. දැන් සමහරලාට අපි දැන් උදාහරණයක් ඇටට කියලා තියෙනවා. කඩුවක් මොහොද්ද කියලා බලන්න. කොටයකට ගහනවා. මේ කොටයක් කියලා හිතාගෙන. ඒ කොටයක් නම් කොහොමත් ප්‍රාණඝාතයක් නැහැ. මොකද ප්‍රාණියෙක් නෙමෙයි. මේ පළවෙනි කාරණාව නැහැ. අනිත් කාරණාව ප්‍රාණ සංඥාවකුත් නැහැ. ඉතින් ප්‍රාණ සංඥාවක් නැතුවම මේ කොටයක් කියලා හිතලා ගහනකොට පිඹුරෙක් හිටියොත් ප්‍රාණියෙක් වුණත් ප්‍රාණ සංඥාවක් නැති නිසා ප්‍රාණඝාතය වෙන්නේ නැහැ. පිඹුරා මැරෙන්න පුළුවන්. නමුත් මේ කොටයක් කියලා හිතලා කොටයක් කියලා අඳුරගෙන කොටයක් කියලා හිතලා කඩුව මොහද්ද කියලා බලන්න කෙටුවොත් එම සතෙක් ඉඳලා මැරුණත් ප්‍රාණඝාත සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් මේ කියන්නේ සම්පූර්ණ වීම පිළිබඳ අකුසලය පිළිබඳව නෙවෙයි. ඒක අඳුර ගන්න ඕනේ. කියන්නේ අකුසල් සිත් තමයි දැන් ප්‍රාණඝාත චේතනාව තියෙනවා නම් ඒ කරන ඔක්කොම අකුසල්. නමුත් මේ කරුණ පහ සම්පූර්ණ වුණොත් විතරයි මරණාසන්න මොහොතේ මතක් වුණාම සතර අපායේ උපද්දවන්නේ. එහෙම නැත්නම් මේ භාවනාවක් කරනවා නම් ආදී කටයුතු කරද්දී මූලික අවස්ථාවක් හැටියට සීල සම්පන්න විය යුතු අවස්ථාවකදී එතන සුදුසුකම නොලැබී යන්නේ මේ කරුණ පහ සම්පූර්ණ වුණාම. මේ වදක චිත්තය තමයි තුන්වෙනි කරුණ. ප්‍රාණියෙක් වෙන්න ඕනේ, ප්‍රාණ සංඥාව තියෙන්න ඕනේ, වදක චිත්තය තියෙන්න ඕනේ. ඊට පස්සේ උපක්‍රමය. එය ක්‍රියාවේ යොදවන්නත් ඕනේ. ඒ උපක්‍රමයෙන්ම ජීවිතය නැසෙන්නත් ඕනේ කියන කාරණාව තමයි තේන ජීවිතනාසෝචකය කියලා. මේ ප්‍රාණඝාතේ නැත්තම් මේ වදේ වදක ක්‍රියාවේ තියෙන අංග පහ. මෙතනදී මේ අංග පහ සම්පූර්ණ වෙනවා නම් කොයි වෙලේ හරි මේ වෙලාවේ අපි කරන ක්‍රියාවෙන් මේ වෙලාවෙම අපට ප්‍රාණඝාත අකුසල කර්මය සම්පූර්ණ වෙනවා. අපි හිතුව ගඩොලක් අරගෙන බල්ලෙකුට ගහනවා. බල්ලෙක් කියලා දන්නවා. පණ තියෙන බල්ලෙකේ මේ කරුණ ඔක්කොම සම්පූර්ණ වෙනවා. ඒ වදක චිත්තේ තියෙනවා, උපක්‍රමයක් තියෙනවා. උපක්‍රමයේ ක්‍රියාත්මක කරන නමුත් මැරෙන්නේ නැහැ. ඒ වෙලේ මැරෙන්නේ නැහැ. ඒ ගහපු පාරින් ඒ බල්ලා මැරෙන්නේ හෙට නැත්නම් එන සුමානෙ. නමුත් ගහන කෙනාට ඒ වෙලෙම ප්‍රාණඝාතය සම්පූර්ණ වෙලා ඉවරයි. ඒ පුද්ගලයා අදහවස මැරෙනවා නම් ඒ අදහවස මතක් වුණත් නිරේ උපද්දලා උපද්දවන තර ශක්තිමත් වේ කර්මය. ඉතින් මේකේ තියෙන ප්‍රශ්නේ මේක නෙමෙයි. බල්ලෙක් මරලා අපාය යනවා නම් කමක් නැහැ. මදුරෙන් මැරුවත් යනවා ඒක වැඩි. මොකද මදුරුවා කියන්නේ සම්පූර්ණ ප්‍රාණියෙක්. එතකොට මේක තමයි මේ කර්මයේ තියෙන ප්‍රශ්නේ. දැන් අපි මිනිස්සු වෙලා දැන් හිටියට මේ මදුරුවත් කලින් මිනිස්සෙක් කියලා ඉඳලා තියෙනවා. එතකොට ඒ මදුරුවට අපිට කරන්න බැරි වෙච්ච එක කරන්න බැරි වෙලා මේ සීලය සම්පූර්ණ කරන්න බැරි වෙලා තමයි ওই තැනට දැන් ගිහිල්ලා ඉන්නේ. ඒ නිසා මේ මදුරුව මැරුවා කියලා අපිට අස්වැසිල්ලක් නැහැ. විශේෂ සහනදායී තත්ත්වයක් නැහැ මේ මදුරුවෙක් මැරුවේ කියලා. තියෙනවා පොඩි අස්වැසිල්ලක්. මිනිස්සෙක් මරණ තරම් පෞසුද්ධ වෙන්නේ නැහැ. අලියෙක් මරණ තරම් පෞසුද්ධ වෙන්නේ නැහැ. දැන් ප්‍රාණඝාතයේදී කුඩා පවක්ද ලොකු පවක්ද කියන එක සඳහන් කරලා තියෙන අල්ප සාවද්ද මහ සාවද්ද කියලා නම් වලින් තිරසනෙක් නම් ශරීරයේ ප්‍රමාණයට පව වැඩි වෙනවා. මොකද මදුරෙක් මරන්න සිත් පොඩ්ඩයි යන්නේ. කියන්නේ කෝටි ප්‍රකෝටි ගණන් වලින් කියනවා නම් තප්පර වලින් කියනවා නම් තප්පර කීපයක් යන්නේ. අලියෙක් මරන්න එවැනි තප්පර ගණකින් අමාරු. මොකද අලියෙක් හම්බුණත් මරන්න හිතුණත් විශේෂ ආයුධයක් හොයන්න ඕනේ, විශේෂ උපක්‍රමයක් යොදන්න ඕනේ, සෑහෙන පරිශ්‍රමයක් යොදන්න වෙනවා. ඒ නිසා ඒ කටයුතු සම්පාදනය කිරීමේදී සිත් ගන්න වැඩියෙන් යන්නේ. ඒ නිසා පව වැඩි. ඉතින් ඒ විදිහට තිරිසන් සත්වයන්ගේ නම් ප්‍රමාණි හැටියට පව අඩු වැඩි වෙනවා කියලා කියලා තියෙනවා. ලොකු සතෙක් මරනකොට පව වැඩි. නමුත් මිනිස්යන්ගේ ගත්තාම ගුණය අනුව ඒ කියන්නේ දුස්සීලෙක් මරනට වඩා සීලවන්තෙක් මරණ එක පෞසිද්ධ වෙනවා. ඊට වඩා ආර්යයන් වහන්සේ නමක් මරණ එක පෞසිද්ධ වෙනවා. ඒ වගේ දැන් සෝවාන් වහන්සේ නමක් මැරුවත් ආනන්තාරය වෙන්නේ නැහැ. අනාගාමි වහන්සේ නමක් මැරුවත් ආනන්තාරය වෙන්නේ නැහැ. නමුත් රහතන් වහන්සේ මරපු ගමන් ආනන්තාරය වෙනවා. ආනන්තාරය කියලා කියන්නේ එතන ඉඩක් ලැබෙන්නේ නැහැ. අතරක් ලැබෙන්නේ නැහැ කියන එකයි. අන්තරයක් නැහැ. අන්තරයක් නැහැ කියලා කියන්නේ මේ ජීවිතෙන් තව විවේකයක් දෙන්නේ නැහැ. කොහේ හරි වෙන තැනක ඉපදිලා පස්සේ මේ අත්තිට වූපු දඬුවමක් හම්බෙන්නේ නැහැ කියන එක තමයි මේකෙන් කියන්නේ. අනිවාර්යයෙන්ම මේ ජීවිතෙන් පසුව අවීචියට යනවා කියන එකයි. අවීචිය කියන්නේ නිරේ මට්ටම් වල තියෙන පල්ලෙහාම මට්ටම. ඉතින් තමන්ගේ අම්මා කොයිතරම් විශේෂද, තමන්ගේ තාත්තා කොයිතරම් විශේෂද කියනවා නම් තමන්ගේ අම්මා තාත්තා පන්සිල් රකින්නේ නැති වුණත් මරණයටපත් කළොත් අවීචිට යනවා. නමුත් බාහිර පුද්ගලයෙක් නම් අනාගාමි වහන්සේ නමක් මරුවත් පොඩි අස්වැසිල්ලක් තියෙන්න පුළුවන්. රහතන් වහන්සේ මරුවොත් තමයි අනිවාර්ය කරලා කියලා තියෙන්නේ. නමුත් අනාගාමි වහන්සේ නමක් මරුවා කියලා ලේසියෙන් බේරෙන්න බෑ. ආනන්තරය සදිසයි. ඒ කියන්නේ ඒ තරම්ම සමාන ලොකු පවක් වෙනවා කියලා තියෙනවා. අනික් කාරණේ තමයි මේ මනුෂ්‍ය ලෝකයේ රහතන් වහන්සේ නමක් මරුවම තමයි ආනන්තරය වෙන්නේ. දිව්‍ය ලෝකයේ ඉන්න රහතන් වහන්සේ නමක් හෝ බ්‍රහ්මෙක් හෝ මරුවා කියලා දැන් යක්ෂයෝ ඉන්නවා, සමහර යක්ෂයෝ ඉන්නවා රහත් වෙච්ච බුමාට දෙවියෝ මරුවා කියලා ආනන්තරය වෙන්නේ. ආනන්තරයට සමාන ලොකු පවක් කියලා තියෙනවා. ඉතින් මේ මරණ ක්‍රම තියෙනවා හයක්. ඒ හය තමයි තමන්ගේ අතින් මරන්න පුළුවන්. එහෙම නැත්නම් අණදීල මරන්න පුළුවන්. තමන්ගේ අතින් මරනවට මරනකොට ඉතින් ඒ තරම් ලොකු ප්‍රමාණයක් මරන්න බෑ. අණදීල මරනකොට නම් විශාල ප්‍රමාණයක් මරන්න පුළුවන්. නමුත් සමහර විටන් ඉන්නේ අණ දුන්නාම ප්‍රාණඝාතය එන්නේ නැහැ කියලා. දැන් අපේ හමුදාව ගත්තොත් එහෙම ඒ හමුදාවේ සොල්දාදුවෙක් යම් පුද්ගලයෙක් මරනවා නම් ඒ තමන් මරන පුද්ගලයාගේ පාප කර්මය විතරයි තමන්ට අයිති වෙන්නේ. නමුත් ඒ හමුදා කණ්ඩේ ඉන්න අණදෙන නිලධාරියාට ඒ යටත් බටයෝ තමන් අණදුන්න හැටියටම මරනවා නම් ඒ සියල්ලගේම එකතුව තමන්ට එක්කහු වෙනවා. ඒ නිසා ලේසියෙන් බොහෝ පව් කරගන්න ක්‍රමයක් තමයි ඒක. ඉතින් ඒකෙදි කාලය නියම කරන්න පුළුවන්, ආයුධය නියම කරන්න පුළුවන්, ඒ සතා කියන මැරෙන්න ඉන්න පුද්ගලයා ඉන්න ඉරියව්ව නියම කරන්න පුළුවන්. ඒ වගේ නියම කරන්න පුළුවන් කාරණා ගොඩක් තියෙනවා. ඒ දේවල් නියම කරොත් නියම කරපු විදිහටම මැරුවොත් තමයි අණදෙන නිලධාරියාට පාප කර්මය අයිති වෙන්නේ. එකක් හරි වරදවා අපි තුමු දැන් පිහියෙන් අනලා මරන්න කියලා අණදුන්නොත් එම පිහියෙන් අයින්න විදිහක් නැහැ. මේ වේගෙන් දිව්වා ඒ නිසා මම වෙඩි තිබ්බා කිව්වත් එහෙම කරන කෙනාට විතරයි ප්‍රාණඝාතය සම්පූර්ණ වෙන්නේ, අණදුන්න පුද්ගලයාට සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් එවැනි කාරණා තියෙනවා. ඉතින් ඒ හමුදා බැලුවාම මේ ඉහළ නිලධාරීන්ට වායු සමීනීකරණය කරපු කාර්යාලවල ඉඳලා බොහෝ ප්‍රාණඝාත රැස් වෙනවා. මොකද ඒ පහළ ඉන්න පුද්ගලයෝ ඒ අණ යටතේ ක්‍රියාත්මක වෙලා යුද්ධ කරද්දී හෝ වෙන යම් කාරණාවක් කරද්දී ඉහළ නිලධාරීන් දුන්න අණ අනුව දැන් ලංකාවේ ව්‍යවස්ථාව අනුව නම් මේ ත්‍රිවිධ හමුදාවේ සියල්ලමයි පොලිසිය සියල්ලමයි එක්කහු වෙනවා ජනාධිපතිතුමාට. එහෙනම් පදවිය ලැබලා අසම් කරනවත් එක්කම ලැබෙන වරප්‍රසාද වලින් එකක් ඒක. සියලු ප්‍රාණඝාතවල හිංකම් කියලා. ඒ වගේ මේ අණදීම කියන එක ඒ වගේ කාරණාවක්. අනික් කාරණ එක තමයි යම් දෙයක් විසි කරලා මරනවා නම් ඒ කියනවා නිස්සග්ගිය කියලා. එහෙම නැත්තම් උගුල් රටවල හෙලවෙන්නේ නැති බොරු හල්වල් කපලා උගුල් රටවල කරනවා ස්ථාවර ප්‍රයෝග කියලා කියන්නේ. ඒක තව ක්‍රමයක්. ඊට අමතරව මේ අද පවතින විද්‍යාවට වඩා දියුණු විද්‍යාවක් මේ දවස්වල තිබිලා තියෙනවා. මේ බොහෝ මිනිස්සු දහස් ගණන් ලක්ෂ ගණන් මරන්න පුළුවන් විද්‍යාවක් අද පවතින රසායනික අවි ආයුධ වගේ නෙවෙයි මේ මන්ත්‍ර ආදී දේවල් වලින් මරලා තියෙනවා. ඒවට කියනවා විද්‍යාමය ප්‍රයෝගය කියලා. ඒ විද්‍යාමය ප්‍රයෝගෙන් මේ අමනුෂ්‍ය පව මරන්න පුළුවන්. ඉතින් අපේ කතාවල එනවා විද්‍යාධර පුද්ගලයෝ ඒ දවස්වල නම් අද කාලේ වගේ නෙමෙයි විද්‍යාඥයෝ අද කාලේ නම් අහසින් යන්නේ නැහැ. ඒ දවස්වල විද්‍යාධරයෝ ගිහිලා තියෙන අහසින් භාවනා කරලා නෙමෙයි ඒ විද්‍යාවේ තියෙන දියුණුකම නිසා අහසින් යන්න පුළුවන්. ඒ වගේ දියුණු මට්ටමක විද්‍යාවක් තිබිලා තියෙනවා. ඉතින් දියුණු ඒ විද්‍යාධරයන්ට සමහර දෙවියෝ පවා එහෙම නැත්නම් සමහර යක්ෂයෝ පවා බොහොම බයෙන් ඉඳලා තියෙනවා. මොකද ඔවුන්ගේ බලය වැඩි. ඔවුන්ට බොහෝ නරකක් කරන්න පුළුවන් ඒ අමනුෂ්‍යයන්ට පවා. ඉතින් මේ පස්වෙනි ආකාරය තමයි විද්‍යාමය ප්‍රයෝගයකින් මැරීම. හයවෙනි කාරණාව තමයි ඉර්ධියෙන් මැරීම. මේ ඉර්ධිය කියන එක නොයෙක් ආකාරයේ ඉර්ධි තියෙනවා. ඉර්ධි වර්ග 10ක් තියෙනවා. නොයෙක් ඉර්ධින්ගෙන් මරන්න පුළුවන්. ඒ කාලේ ප්‍රසිද්ධ කාරණාවක් තමයි මේ ඉර්ධිමත් ඍෂිවරු සමහර රටවල් එක සිතුවිල්ලකින් අලු කරලා තියෙනවා. අද කාලේ නම් අපිට එහෙම දකින්න ලැබෙන්නේ නැහැ, අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතන්නේ මනසෙන් දෙයක් කරන්න බෑ, මනෝ කර්මය එච්චර ප්‍රබල නෑ කියලා. නමුත් ඒ දවස්වල මිනිස්සු දැනන් ඉඳලා තියෙනවා කාය කර්මයට වඩා මනෝ කර්මය ප්‍රබලයි කියලා. මේ විදිහට මරණයට පත්කිරීම ක්‍රම 6කට කරන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ නිවසේ තමන්ට අදාළ වෙන්නේ කොහොමද කියලා තමන්ගේ බුද්ධිය මෙහෙවල හොයාගන්න ඕනේ. කියන්නේ තමන් ගෙදර කූඹින් මරන්න නැති වෙන්න පුළුවන්. නමුත් තව කෙනෙකුට කියනවා මේ මෝටින් එක ගහලා දාන්න, සුද්ධ කරලා දාන්න කියලා. එහෙම කරත් ඒ ආනත්තිකයි. අනදීම් වශයෙන් පළ දෙනවා. නැත්නම් ඉතින් ගෙදර අය ඕවා අල්ලන්න කැමති නැහැ. ඒ හින්දා මිනිස්සුෙකුට පොඩි ගාණක් දීලා ගෙදර සුද්ධ කරවනවා ඉතින්. එතකොට ඉතින් වෙන දේවල් තමන්ට පළ දෙන්නේ නැහැ කියලා තමයි තමන් හිතන් ඉන්නේ. තමන්ට අයිති ඉඩමේ තමන්ගේ නිවසේ යම් දෙයක් වෙනවා නම් තමන්ගේ අනුදැනුම යටතේ තමන්ට ඒවා අයිති වෙනවා. ඒ නිසා ඒවා සුළුපටු නැහැ. මහාකාශ්‍ය මහරහතන් වහන්සේ ගිහිගේ අතහැරලා තියෙන්නේ තමන්ට අයිති ඉඩම්වල කුඹුරුවල වගා කරද්දී සත්තු මැරෙනවා දැකලා. ඒ බව කාටද අයිති කියලා ඇහුවාම මේකේ අස්වැන්නත් ඔබ වහන්සේට අයිති නම් ඉතින් මේ ප්‍රාණඝාතයත් ඒ සියල්ලම ඔබ වහන්සේට අයිති කියලා කියපු නිසා තමයි ගිහිගේ අතහැරලා තියෙන්නේ. ඒ නිසා අපට ඒ තරම් ලොකු ඉඩක් නැති වුණාට ඔය පුළු පුළුවන් විදියට ප්‍රාණඝාත වෙනවා ඉතින් තියෙන පොඩි ඉඩමේ. ඒ නිසා ඒවා ගැන සැලකිලිමත් වුණේ නැත්තම් මේ භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. දැන් තව කාරණා කීපයක් තියෙනවා දැනගන්න. සමහරුන්ට සංකීර්ණයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් යම් පුද්ගලයෙක්ව මරනකොට දැන් පුද්ගලයෝ 10 දෙනෙක් ඉන්නවා නම් ප්‍රතිවාදී පිළේ 9 දෙනෙක්ව මරන්න නැතුව තනි කෙනෙක්ව මරන්න හිතාගෙන මේ පැත්තෙන් ඊතලයක් යවනවා නම් එහෙම නැත්තම් වෙලිල්ලක් තියෙනවා නම් ඒක අරමුණු කරපු පුද්ගලයාට අර වෙන කෙනෙකුට වැදුනොත් ප්‍රාණඝාතය සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද ඒ පුද්ගලයන්ව මරන්න චේතනාවක් නැති නිසා. දැන් තමන්ගේ පියා ඉන්නවා නම් ප්‍රතිවාදී පිළේ තමන්ගේ පියාට වදින්න නැති වෙන්න අනික් පිරිසට වදින්න කියලා ප්‍රහාරයක් එල්ල කරනවා නම් පියාට වෙදිලා මරුණත් ප්‍රාණඝාතයකුත් නැහැ අනන්තාරයක් නැහැ. නමුත් කාට වෙදුනත් කමක් නැහැ කියලා ප්‍රහාරය එල්ල කරා නම් ප්‍රාණඝාතයක් තියෙනවා අනන්තාරයක් වෙනවා. මේ ප්‍රාණඝාතය සම්බන්ධයෙන් මේ අද කාලේ විශේෂයෙන් මතක් කරලා කියන්න ඕන කාරණාව තමයි දැනට පවතින වෛද්‍ය ක්‍රමවේදවල යන්ත්‍රවලට අමුණලා තියෙන රෝගීන්ගේ යන්ත්‍රයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය. එතනදී නම් අපිට ආනන්තර වෙන්න පුළුවන් හරි ලේසියෙන්. තමන්ගේ අම්මා ඉන්නවා නම් ICU එකේ සමහරලාට දොස්තරලා අහන්න පුළුවන්. දැන් කරන්න දෙයක් නැහැ. මැෂින් එක ගලවන්නද? කමක් නැහැ කියලා කිව්වහම ප්‍රාණඝාතත් වෙලා ආනන්තරයක් වෙනවා. මොකද දැන් තමන් බුද්ධියෙන් කල්පනා කරලා බලන්න වෛද්‍යවරු කියනවා මේ පුද්ගලයා වෛද්‍ය විද්‍යාත්මකව මැරිලා. මොකද හෘදේ වස්තුව විතරයි වැඩ කරන්නේ මොළේ ක්‍රියාකාරීත්වයක් නැහැ. බ්‍රේන් ඩෙඩ් කියලා තත්ත්වයක් කියනවා. නමුත් මේ ප්‍රාණඝාතය අර්ථ දක්වන්නේ වෛද්‍ය විද්‍යාව නෙමෙයි. ප්‍රාණඝාතය අර්ථ දක්වන්නේ බුද්ධ ආගම. බුද්ධ ආගමේ සිත පවතින්නේ මොළේ නෙමෙයි. බුද්ධ ආගමේ කියන සිත පවතින හෘදේ වස්තුවේ. එතකොට තමන් බුද්ධියෙන් විමසලා බලන්න ඒ තමන්ගේ රෝගියා එහෙම නැත්නම් ඥාතියා සර්වසම්පූර්ණයෙන්ම මරණයට පත් වුණොත් දොස්තරලා අහනවද මම මේ ලෙඩාව මෝචරියට යවන්නද නැත්නම් ඇඳ උඩ තව දවස් ගන්න තියන් ඉන්නද කියලා එහෙම අහනවද? එහෙම අහන්නේ නැහැ විනෝ. එතකොට තමන් හිතලා බලන්න ඇයි මේ දොස්තරලා අහන්නේ? ඒගොල්ලන්ට තීරණයක් ගන්න බෑ. එතකොට මේ වෛද්‍ය විද්‍යාව අනුව දෙන හැම බේතකටම අපෙන් අහනවද මේ බේත දෙන්නද කියලා? අහන්නේ. මේ වගේ අමාරු තැනකට ආවම අහනවා. ඇයි අහන්නේ? වැරද්ද අපිට දෙන්න ඕනි ඉඳා. ඉතින් ඒ වෙලාවට තමන්ගේ තීරණේ දෙන්න එපා කියන එක තමයි කියන්න තියෙන්නේ. එහෙම නැත්තම් එම තමන්ගේ අම්මා තාත්තා සම්බන්ධයෙන් තීරණයක් දුන්නොත් අනන්තරය වෙනවා. ඒක මේ දවස්වල මම හිතන්නේ වැදගත්ම කාරණාවක්. උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ ඥාතියෙක් එහෙම වෙලා ඉඳද්දී දොස්තර කෙනෙක් ඇහුවොත් ස්වාමීනි ඔබ වහන්සේගේ ඥාතියා දැන් ගොඩ ගන්න බැරි තත්ත්වයක ඉන්නේ මේ යන්ත්‍ර වලින් ගලවන්නද කියලා හා කිව්වොත් එහෙම පරාජිකාව වෙනවා. එහෙනම් මනුස්ස විඥාන පරාජිකාව කියන එක ඒ තරම් සියුම් විදියට කියලා තියෙනවා. කියලා තියෙන්නේ මැරෙන ක්‍රමය කිව්වත් ඇති මැරුණාම හොඳයි කිව්වත් ඇති. ඒ කීම අහලා යම් දෙයක් කරලා මැරුණොත් එම පරාජිකාව වෙනවා. ඒ තරම් සියුම් ඒ පරාජිකාව. භාගතුන් වහන්සේ පනවලා තියෙනවා මේ අනුකම්පාව පිණිස. දැන් අපි හිතනවානේ මේ සමහරවිට මේ දුකින් මුදව ගන්න මේ මෙච්චර දුක් විඳිනවට වඩා මැරෙන එක හොඳයි කියලා. අන්න ඒ වචනේ කියන්න බෑ උපසම්පදා වෙලා. ඒ වචනේ නවත්ත ගන්න එනවා. මොකද සමහර අවස්ථාවල තිබිලා තියෙනවා මේ හොරු ඇවිත් අත් දෙකයි කකුල් දෙකයි කපලා තියෙනවා. ඉතින් අනික් ඥාතීන් බලද්දී ඒ තරුණයන්ව ගොඩ ගන්න බෑ. මොකද අත් දෙකත් කපලා කකුල් දෙකත් කපලා. විශාල දුකක් විඳිනවා. ඉතින් ඥාතීන් වටේලා එක එක බෙහෙත් කරන්න මොකද කරන්න කියලා කල්පනා කරනකොට එක භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා කියලා තියෙනවා මේ ගිතෙල් ටික අපකවන්න එතකොට වේදනාව අඩුවෙන් මිය යනවා. ඉතින් අපේ කාලේ අපිට හිතන විදිහට නම් හොඳ දෙයක් තමයි. නමුත් භාගතුන් වහන්සේගේ ධර්මයේ හැටියට පරාජිකාවක්. මොකද මැරෙන එක වර්ණනා කළා. මැරෙන එක හොඳයි කිව්වා. මැරෙන ක්‍රමයක් කිව්වා. ඒ ක්‍රමය අනුව මැරුණා. අද කාලේ හැටියට දැන් එල්ලුම් ගහ හොඳයිද කියලා අහුවම හොඳයි කියලා කිව්වොත් එල්ලුම් ගහේ කවුරු හරි මැරෙනවා නම් පරාජිකාව වෙනවා හොඳයි කියපු විෂුන් වහන්සේ. ඒ වගේ ඒ තරම් සියුම් විදිහට මේ පරාජිකාව පනවලා තියෙනවා. අපිට මේ භාවනාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ කුරා කූඹියෙක්ගේ ඉඳලා මරන්නේ නැති චේතනාවක් පිටව ගන්න ඕනේ මේ ප්‍රාණඝාතය කියන අකුසල කර්මයෙන් බේරෙන්න සීලවන්තයෙක් වෙන්න. මේ ප්‍රාණඝාත අකුසල කර්මයෙන් මිදීමට පටන්ගත් පුද්ගලයා එය අවසන් කරන්නේ ආර්යකාන්ත වූ මට්ටමට ඒ සීලය සම්පූර්ණ කරොත් විතරයි. ආර්යකාන්ත කියලා කියන්නේ රහතන් වහන්සේලා මතක් කරත් කැමති හිතෙන්න ඕනේ. ඉතින් මේකේ කියන්න තියෙන්නේ අපේ තියෙනවා තණ්හාවේ මට්ටම් හතරක්. කියන්නේ තණ්හාවේ මට්ටම් දහස් ගණක් තියෙනවා. පාරමිතාවල්දී තුනකට බෙදලා දක්වලා තියෙන්නේ. නමුත් මේ තේරුම් ගැනීමේ පහසුව සඳහා හතරකට බෙදලා දක්වන්න පුළුවන්. අඩුම තණ්හාව තමයි වස්තුව නිසා. වස්තුවේ තියෙන තණ්හාව. එතකොට වස්තුවට තියෙන තණ්හාව නිසා ප්‍රාණඝාත කිරීම තමයි පළවෙනි මට්ටම. ඉතින් එයින් වැළකීම ඉස්සල්ලාම පුරුදු වෙන්න ඕනේ එයින් වැළකෙන්න. ඒ කියන්නේ අපේ ගෙවල් වල තියෙන කෑම කනවා නම් ඔය මීයෝ වගේ සත්තු ඒ යම් ප්‍රමාණයක ඉවසීමක් ක්‍රියාත්මක කරන්න බැරි නම් මරන්න හිතෙනවා. ඒක වෙන ක්‍රමයකට වලක් වෙනකන් ඉවසගෙන ඉන්න බැරි නම් මරන්න හිතෙනවා. නමුත් වස්තුව නිසා මරන්නේ නැහැ කියලා කිව්වත් තමන්ගේ දරුවෝ නිසා, තමන්ගේ බිරිඳ නැත්නම් ස්වාමියා නිසා, එහෙමත් නැත්නම් තමන්ගේ ඥාතීන් මිත්‍රයෝ නිසා මරන්න හිතෙනවා. ඒ නිසා ඒ වස්තුවේ තියෙන තණ්හාවට වඩා අමුදරු ඥාතීන්ට මිත්‍රයන්ට තියෙන තණ්හාව වැඩි. ඒක හොඳටම පැහැදිලි වෙන එකක් තමයි. දැන් මේ පින්වුතුන් දන් දෙනවා ඇතිනේ. නමුත් ඉන්න ගෙදර කවුරු හරි ඇවිල්ලා ඉල්ලුවොත් මේ ගෙදර මට දෙන්න කියලා දෙන්නේ නැහැ. නමුත් ගම් වතුරක් ගැලුවොත් එම ගින්නක් හටගත්තොත් ඒ ගෙදර අතාරිනවා. අතාරින්නේ ලෝභකම නැති හින්දා නෙමෙයි. ඊට වඩා මේ ගෙදර ඉන්න ඥාතීන්ට තියෙන තණ්හාව වැඩි නිසා ගේ බේරගන්න කලින් ඥාතීන්ව බේරගන්න උත්සාහ කරනවා. දැන් ගින්නක් ඇති වුණොත් ඉස්සෙල්ලාම බේරගන්නේ ගේ නෙමෙයි, ඥාතීන්. ඊට පස්සේ ඥාතීන් බේරගත්තට පස්සේ බේරගන්නේ මොනවද? වටිනාකමින් වැඩිම බලුව තමයි ඉස්සෙල්ලාම එළියට ගන්න. ඒ මොකද ඒ තණ්හාවේ මට්ටමට තමයි අපි තීරණය කරන්නේ මේව බේරගන්නවා කියන්නේ. ඒ මට්ටම ජයගත්තොත් තමන්ගේ දරුවෝ නිසාවත් ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියන එකට කෙටියෙන් කියන අමාරුයි. අපි සැරෙන් සැරේ ප්‍රමාණෙන් ප්‍රමාණය කතා කරමු. තව දරුවෝ නිසාත් මරන්නේ නැහැ කියලා සමාදන් වෙන්න ධර්ම කාරණා දන්නවනම් කොටිම කියනවා නම් අපි අපේ දරුවන්ට කිසිම දෙයක් වෙනවට කැමති නැහැ. නරකක් වෙනවට කැමති නැහැ. නමුත් අපේ දරුවන්ට නරකක් වෙනවා. එතකොට ඒ නරකක් වෙන වෙලාවට අපි සීලවන්තයෝ හැටියට ඉන්නේ නැතුව ප්‍රාණඝාතhari කරලා මේ ළමයාව බේරගන්නවා කියලා හිතුවොත් එම අනාගතයේදීත් අපිට දරුවංග බේරගන්න බැරි අවස්ථා එනවා. ඒ කියන්නේ තමන්ගේ දරුවෝ ආරක්ෂා කරගන්න දෙමව්පියෝ කැමති වුණාට දරුවෝ අනතුරු වලට ලක් වෙලා මිය යනවා. රෝග වලට ලක් වෙලා මිය යනවා. නොඑක් ආකාරයේ වැරදි අභ්‍යවීම් වලට අහු වෙලා විවිධ කරදර වලට මුහුණ දෙනවා. නොඑක් රෝග වලට ගොදුරු වෙනවා. ඒ කාරණා හැම එකකින්ම මිදෙන්න නම් තමන් බොහෝ කාලයක් ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියන කාරණාව පුරුදු කරලා තියෙන්න ඕන. දැන් අපි ධර්මපාල ජාතකය දන්නවා. ඒ ධර්මපාල ජාතකයේ කියන්නේ අපේ පවුලවල කවුරක්වත් අපේ પરම්පරාවේ කවුරක්වත් අඩු වයසෙන් මැරෙන්නේ නැහැ. එහෙම විශ්වාසයකින් කියන්න පුළුවන් වෙන්නේ එක්තරා පුද්ගලයෙක් ජීවිතේ ගියත් සත්තු මරන්නේ නැහැ කියලා සමාදන් වෙලා ඉන්නවනම්. එහෙම සමාදන් වෙලා ඉන්න පුද්ගලයාට දරුවෝ ලැබුණාම උපන්දා ඉඳලා ඒ දරුවෝ සත්තු මරණයෙන් වළක්වලා පුරුදු පුහුණු කරනවා නම් ඒ දරුවන්ගේ දරුවෝ මේ දරුවෝ පුරුදු කරලා උපන්දා ඉඳලම ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා නම් අන්න પરම්පරා කීපයකට පස්සේ කිසිම කෙනෙක් අඩු වයසෙන් මැරෙන්නෙත් නැහැ, දරුණු රෝගයක් හැදෙන්නෙත් නැහැ. ඉතින් එකපාරටම ලබා ගන්න පුළුවන් වරප්‍රසාදයක් නෙමෙයි. අපි මුලින්ම මේක පටන් ගන්න වෙලා තියෙනවා මොකද අපේ දෙමව්පියෝ පටන් අරන් නැත්තම්, අපේ මුතුන් මිත්තු පටන් අරන් නැත්තම්, අපි හරි පටන් ගන්න ඕනේ. එතකොට වස්තුව නිසා සත්තු මරණය නවත්වන්න ඕන මුලින්. තව දුරටත් දැන් ඩෙන්ගු කියලා නැත්තම් චිකන් ගුන්නා කියලා මදුරු මරණය නවත්වන්න ඕන. ජීවිතේ ගියත් මරන්න නැහැ කියන මට්ටම තමයි ආර්යකාන්තයි කියලා කියන්නේ. මේ මට්ටමට එන්න ක්‍රමානුකූලව වස්තුවට තියෙන තණ්හාව අඩු කර ගන්න ඕනේ. අඹදරුවන්ට තියෙන තණ්හාව අඩු කර ගන්න ඕනේ. ඒ නිසා සත්තු මරන්න නැහැ කියන තැනට ඉස්සෙල්ලා ඉන්න ඕනේ. ඉන්පසු තමන්ගේ අතපය අවයව වලට හානි වෙද්දිත් ප්‍රාණඝාත කරන්නේ නැහැ. ඒ කියන්නේ එකාතක ආයුධයක් තියෙද්දි මේ අනික් අවයව වලට හානියක් කරනවා නම් සතෙක් ඒත් ඒ ආයුධය පාවිච්චි කරන්නේ නැති මට්ටමට හිත හදා ගන්න ඕනේ. අන්තිම කාරණාව තමයි ජීවිතේ ගියත් සත්තු මරන්නේ නැහැ කියන එක. ඉතින් මේ ජීවිතේ ගියත් සතුන් මරන්නේ නැහැ කියන එක කාරණාව පුරුදු පුහුණු වුණාට පස්සේ තමන්ට තනසෙන්න පුළුවන්. තමන් මේ ප්‍රාණඝාතය කියන සිල්පදේ රකින්න ඉගෙන ගත්තා. පුරුදු පුහුණු වුණා. දැන් මම ඒ සිල්පදේ අනුව සීලවන්තේ. තව හතරක් තියෙනවා. පහක් රකින්න ඕනේ භාගතුන් වහන්සේ දේශනා කරන විදිහට අපායෙන් බේරෙන්න. මේ පහ රකින්න බැයි නම් පින්වත්නි හැම වෙලෙම බලාපොරොත්තු වෙන්න මැරුණොත් එම කොහේ හරි අකමැත් තැනක තමයි බෙදෙන්නේ. මේක තමයි බුද්ධ ආගමේ තියෙන මූලිකම ලැබෙන වරප්‍රසාදේ. තිසරණ සහිත පන්සිල් තියෙන කෙනාට මැරෙන වෙලාවට බහිතෙන්නෙත් නැහැ. මරුණහම නරක තැනක උපදී කියලා බහිතෙන්නෙත් නැහැ. උපදින්නෙත් නැහැ. සීයතු මැරෙනවා හොඳ තැනක උපදිනවා. ඉතින් මේ ධර්ම කාරණාවේ තියෙන විශේෂත්වය තමයි මේ මොහොතේ සමාදන් වුණොත් මේ සිල්පද පහ ජීවිතේ ගියත් කඩන්නේ නැහැ කියලා. මීට මොහොතකට කලින් මේ බිල්ඩිම කඩන් වැටුණත් මේ ඉන්න පිරිස තැන් තැන්වල ඉපදෙන්න පුළුවන්කම තිබුණාට දැන් සමාදන් වුණොත් ඊළඟ මොහොතේ ඉඳලා තමන් සුගතිගාමී වෙනවා. ඒ කියන්නේ ඒ කාරණේ අකාලිකයි කියලා කියන්නේ කල් නොයවා පළදෙනවා. කෝටියක් හම්බ කරන කෙනෙකුට උනත් ඒ වැඩේ නවත්තලා ඇවිල්ලා අහලා සමාදන් වෙන්න කියන්න වටිනවා. මොකද ජීවිත ගණනාවක් නිරයෙන් බේරෙන නිසා කෝටි ගණක් මුදල් තිබ්බත් ඒ කාරණාවලින් මිදෙන්න බෑ. ඒ නිසා ඒහි පස්සිකයි. ඉතින් මෙන්න මේ කාරණාව තමා කෙරෙහිලා අවබෝධ කරගන්න ඕන නිසා ඕපනායිකයි. මේ විදිහට බැලුවාම මේ ධර්ම රත්නයේ තියෙන සියලු ගුණාංග මෙන්න මේ තනි සිල්පදයක් සමාදන් වීම නැත්නම් මේ පංචශීලයේ සමාදන් වීම කියන තනි ධර්මතාවය තුළ තමන්ට මේ ධර්මයේ සියලු ගුණ ලැබෙනවා. ඒක මේ මොහොතේ සමාදන් වෙනවා නම් මේ මොහොතේ සිට සුගතිගාමී පුද්ගලෙක්. මේ මොහොතේ සිට රහතන් වහන්සේලා ලෝකේ දිහා බැලුවාම ඉස්මතු වෙලා පේන රහතන් වහන්සේලාට කාන්ත වූ මනාව වූ පුද්ගලෙක් බවට පත් වෙන රහතන් වහන්සේලාගේ අනුකම්පාව ලැබෙන යම්කිසි ව්‍යසනයක් මේ රටට ඇති වුණොත් දෙවියෝ බේර ගන්නවා නම් පළමුවෙන්ම බේර ගන්න පිරිසට අයිති වෙන කාරණාව බවට පත් වෙනවා බින්වත්. දැන් අපි හිතනවානේ මේ අපිට වෙන කරදර වලට මේ දෙවියන්ටත් පේන්නේ නැද්ද කියලා. නෑ දෙවියන්ට පේනවා. නමුත් දෙවියන්ට සිතවිල්ලක් තියෙන්නේ බේරන්න ඉස්සෙල්ලා. සමහර දෙවියන්ට හැකියාවක් නැහැ. සමහර දෙවියන්ට හැකියාවක් තියෙනවා. දැන් අපි බලාපොරොත්තු වෙනවා අපිව බේර ගන්න ඕනේ කවුරු හරි අපිට අනතුරක් වුණාම කරදරයක් වුණාම කියලා. අපි දන්න හැමෝටම අපි උදව් කරනවාද? අපි දන්නවා නම් මෙච්චර මිනිස්සුන්ට සල්ලි නැහැ. මෙච්චර මිනිස්සුන්ට කන්න නැහැ. දැන් පාරේ ඇවිදිද්දී හම්බෙන සෑම දුගියෙකුටම දන් දෙන්න හිතෙනවද? එහෙම හිතෙන්නේ නැහැ පින්වත්. අපේ හිත පහදවනවා නම් ඒ පුද්ගලයා අපි නැවතිලා හරි යන වාහනේ නවත්තලා හරි උදව්වක් කරලා යන්න හිතෙනවා. හොඳට පහදවන විදියට හිටියොත් එනවා. මෙන්න මේ අනුංග පහදවනවා කියන එකේ උපරිම මට්ටමක් තමයි පෙන්වන්නේ ආර්යකාන්තයි කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න රහතන් වහන්සේලාට ආර්යයන් වහන්සේලාට යම් පුද්ගලයෙක් දිහා බැලුවාම කැමැත්තක් ඇති වෙනවා නම් අන්නේ මට්ටමට තමන් දියුණුනා කියන එක තමයි ආර්යකාන්තයි කියලා කියන්නේ. ඉතින් ආර්යකාන්ත වෙන්න පුළුවන්. බයිනම් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඉතින් ඇයි වෙන්නේ නැත්තේ? මම කියන්නේ මේ වෙලාවේ වෙන්න කියලා. මේ වෙලාවේ සමාදම් වෙන්න ඕන. මොකද නැවත අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. ඒ නිසා යම් පුද්ගලයෙක් හරියටම මේ සිල්පද සමාදන් වුණාම කාලයක් තිස්සේ මේ සිල්පද රකින්නකොට ඔහුට විශාල ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. තමන්ට නරකක් වෙන්නේ නැහැ. මෙහෙමයි මේ සිල්පදේ සමාදන් වෙච්ච ගමන් හැමදේම බලාපොරොත්තු වෙන්න එපා. මේ මధుරු කණ එක නවත්තන්න ඕනේ තමන්ව. මේ එහෙම බලාපොරොත්තු වෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ. අපි අවුරුදු ගාණක් මේ ජීවිතේ පව කරලා තියෙනවා. ඒතකොට සිල්පදයක් සමාදන් වෙච්ච ගමන් ප්‍රතිඵලය හම්බෙනවා කියලා කියලා නැහැ. නමුත් පින්වත්නි, මේ සිල්පද ටික සමාදන් වුණාම අපි කරන භාවනාව වඩා දියුණු මට්ටම් වලට යනවා. අපට රෝගයක් හැදුනත් අපට හැදෙන්නේ මේ බලවත්ම කර්මයකින් තියෙන එකක් විතරයි. මේ සුළුසුළු කර්ම වලින් හැදෙන්නේ නැහැ. සමහර වෙලාවට ජීවිත ගණන් මරණයට පත් වෙන්න තියෙන බලවත් කර්ම සුළු රෝගයක් වෙලා පළ දීලා අහෝසි වෙලා යනවා. ඒ වගේ ආනිසංස ගණනාවක් ලැබෙනවා මේ සිල්පදේ සමාදන් වුණාම. ඊට අමතරව මරණයට පත් වුණොත් හොඳ තැනක උපදිනවා. නැවත අවස්ථාවක් ලැබෙනවා හිත දියුණු කරගන්න. ඒකයි ඒකේ තේරුම. හොඳ තැනක උපදිනවා කියලා කියන්නේ දුකකට පත් නොවන තැනක. දැන් මේ ජීවිතයේ බොහෝ දෙනෙකුට ඉපදෙනකොට සියල්ලම ලැබෙන්නේ නැහැ. නමුත් හරියට සිල් රැකලා මැරලා ඉපදිලා බලනකොට අනික් අය වස්තුව හම්බ කරලා තියෙනවා. අපට මහන්සිලා හම්බ කරන්න දෙයක් නැහැ. ඥාතීන් ඉන්නවා, රථ වාහන තියෙනවා, මිල මුදල්, ඊට අමතරව ආණ්ඩු බලය ආදී පාලන බල තියෙනවා. ඉතින් එවැනි පුද්ගලයෝ බිහි වෙන්නේ කලින් ජීවිතවල සිල් රැකලා. එහෙම සිල් රැකලා ඉපදුනත් පින්වත්නි සම්මාදිට්ඨික වෙන්න ප්‍රාර්ථනා කරන්න ඕනේ. එහෙම නැත්නම් දැන් සිල් රැකලා හොඳ තැනක ඉපදුනත් වැඩක් නැහැ. ඒ ඉපදුනාට පස්සේ සම්මාදිට්ඨිය නැත්තම්. එනිසා තමයි අර උපසත උපදේශය කියන පොතේ ප්‍රාර්ථනාව කියන කොටසේ සියලු කරුණු අඩංගු කරලා ප්‍රාර්ථනාවක් යෝජනා කරලා තියෙන්නේ. මේ මොහොතේ සිට නිවන් දක්නා මොහොත දක්වා කිසිම කරදරයක් නොවෙන්න. ඒ විදිහට අපි අපේ මේ සීලය සම්පූර්ණ කරගත්තාම සීල විසුද්ධියට එන්න පුළුවන්. ඒ සීල විසුද්ධියට පසුව තමා පින්වත්නි මේ චිත්ත විසුද්ධිය තියෙන්නේ. සිත සමාධිගත වෙලා ධ්‍යාන මට්ටම් වලට හිත දියුණු වෙන්නේ මේ සීල විසුද්ධියෙන් පසුව. අපි දැන් මාස ගණනාවක් මේ භාවනාව පිළිබඳ සාකච්ඡා කරා, භාවනා කළා. නමුත් වේගයෙන් හිත දියුණු වෙන්නේ නැත්නම්, යම් දියුණුවක් බොහෝ දෙනෙක් ලබන්නේ නැති, නමුත් වේගයෙන් හිත දියුණු වෙන්නේ නැත්නම් නැවත නැවත තමන්ගේ සම්මා දිට්ඨිය පිළිබඳ වැරදි තියෙනවා නම් ඒව හදා ගන්න ඕනේ. තිසරණ සරණ යාම පිළිබඳව අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න ඕනේ. ශ්‍රද්ධාව පිළිබඳ අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න ඕනේ. ඒ ආකාරයටම සීලය පිළිබඳ අඩුපාඩු තියෙනවා නම් ඒව නිවැරදි කර ගන්න ඕනේ. මෙන්න මේ විදිහට සීලය සම්පූර්ණ කරන්න එතකොට මේ කරන භාවනාව මීට වඩා අතිශය සාර්ථක මට්ටමකට යනවා. මේ විදිහට ප්‍රාණඝාතය ගැන බොහෝ කරුණු කියන්න තියෙනවා. අපි භාවනා වලින් මෛත්‍රී භාවනාව තෝරගෙන කරගෙන ගියේ. නමුත් මේ මෛත්‍රී භාවනාව කරන්න මේ ප්‍රාණඝාතයෙන් වැළකීමට වඩා සිත දියුණු වෙන්න ඕනේ. ඒ කියන්නේ මෛත්‍රිය කියන ගුණධර්මයක් වඩන්න ඕනේ. දැන් ප්‍රාණඝාතය කියන එක යම් මෛත්‍රියක් තමයි. නමුත් සමහර කෙනෙක් හිරිහැර කරන්න පුළුවන්. දැන් මරන්න එපා කියලා කිව්වම හිරිහැර කරන්න අවස්ථාවක් තියෙනවා කියලා සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් මේ මෛත්‍රිය වඩන පුද්ගලයා හිරිහැර කරන්නෙත් නැහැ. ගැහුවොත් ගහන්නේ, බැන්නොත් බනින්නේ කියන මූලික මට්ටමට ඇවිල්ලා මේ ඉවසීම කියන එක ප්‍රගුණ කරන්න ඕනේ. මෛත්‍රිය විශේෂයෙන් ප්‍රගුණ කරන්න ඕනේ සාමාන්‍ය ජීවිතේ. ඒ ප්‍රගුණ කරපු මෛත්‍රී භාවනා කරන අවස්ථාවලදී මනසින් වඩද්දී හිත ධ්‍යාන මට්ටම් වලට දියුණු වෙනවා. නමුත් ඒ ධ්‍යාන මට්ටම් වලට දියුණු වෙන්නේ තමන්ට මෛත්‍රිය කළ සම්පූර්ණ කරලා තව එක්කෙනෙකුට කරද්දී. ඉතින් තව කෙනෙකුට දැන් මේ පින්වතුන් සමහර තමන්ට මෛත්‍රී කර කර ඉන්නකොට නවත්තලා තව කෙනෙකුටත් මෛත්‍රී කරනවා ඉතින්. කමක් නැහැ එහෙම කරාට. නමුත් තමන්ට මෛත්‍රී කිරීම සර්ව සම්පූර්ණ කරේ නැත්නම් තව කෙනෙකුට මෛත්‍රී කරද්දී ධ්‍යාන මට්ටමට එන්නේ නැහැ කියන පාඩුව විතරයි තියෙන්නේ. එහෙම කරා කියලා වැරද්දක් නැහැ. නමුත් නැවත තමන් මුලට ඇවිල්ලා තමන්ට තියෙන මෛත්‍රිය ප්‍රගුණ කරලා තමන්ගේ ශරීරයේ තියෙන සියලු වේදනා නැති වෙන අන්දමට මේ පළවෙනි පියවර කරලා අද අලුතෙන් පැමිණිය පුද්ගලෝ ඉන්නවා. මම කෙටියෙන් සඳහන් කරන්නම් මෛත්‍රී භාවනාව සම්බන්ධයෙන් ක්‍රම හතරක් විශේෂයෙන් තියෙනවා මෛත්‍රී භාවනාවට. පළවෙනි ක්‍රමය තමයි මම නිදුක් වෙම්වා. කියලා කරන ක්‍රමේ. දෙවෙනි ක්‍රමේ මම නිරෝගී වෙම්මා. තුන්වෙනි ක්‍රමේ සුවපත් වෙම්මා කියන එක. අනිත් හතරවෙනි ක්‍රමේ අවෛරී වෙම්මා කියන ක්‍රමේ. ඉතින් මෙන්න මේ ක්‍රම හතරින් එකක් තෝරගන්න ඕනේ. එනිසා අපි මුලින්ම මම නිදුක් වෙම්මා කියන කොටස සුවපත් වෙම්මා කියන ක්‍රමය ප්‍රගුණ කරනවා. ඒ ප්‍රගුණ කරන එක පියවර 8කට තියෙනවා. පියවර 8 කියලා කියන්නේ තමන්ගේ ශාරීරියේ අභ්‍යන්තර වේදනා ඉවත් කිරීම තමයි පළවෙනි පියවර. ඒ ක්‍රමය ප්‍රගුණ කරන්න ඕනේ තමන්ගේ ශාරීරියේ තියෙන සියලුම වේදනා අයින් වෙනකම්. එක වේදනාවක් අයින් කරන හැටි කියනවා නම් අපි හිතමු හිසේ වේදනාවක් තියෙනවා. නැත්නම් ඇසේ වේදනාවක් තියෙනවා. ඒ වේදනාව ඉවත් වීමෙන් සූපත් වෙම්මා නැත්නම් නිදුක් වෙම්මා කියලා වඩන්න ඕනේ. එතනදී වචන වලින් මෙනෙහි කරනකොට මේ විදියටයි මම මේ වේදනාව නැතිවීමෙන් සූපත් වෙම්මා කියන වචන තුන තමයි මුලින් ප්‍රගුණ කරන්නේ. ඉන්පසුව මේ මම මේ වේදනාව නැතිවීමෙන් සූපත් වෙම්මා කියන එක හිතේ තියාගෙන මම සූපත් වෙම්මා කියලා මෙනෙහි කරනවා. ඉන්පසුව එවැනි සිය වාරයක් හෝ එහෙම කරලා මම සුවපත් වෙම්මා කියන එක කරලා සුවපත් වෙම්මා කියන තනි වචනෙන් මෙනෙහි කරලා අයින් කරන්න පුරුදු වෙන්න ඕනේ. එතනදී වේදනාව අයින් වෙන්නේ නැත්තම් තමන් මෙනෙහි කරන ක්‍රමේ යම් දෝෂයක් තියෙනවා නැවත මෙනෙහි කරන එක නවත්තලා ආයි පටන් අරගෙන ඒ වේදනාව තියෙන තැන බලලා ඒ වේදනාව ඉවත් වේවා කියලා විශේෂයෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ. එම් ප්‍රාර්ථනා කරලා වේදනාව අයින් කර ගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට තමන්ට දැනෙන වේදනාව මෙනෙහි කරලා අයින් කරනවා. ඒ වගේ දැන් තමන්ගේ ඇඟේ දූවිලි කෑලි එහෙම නැත්නම් රොඩු තියෙනවා නම් ඒ රොඩෙන් රොඩ ඉවත් කරනවා වගේ, එහෙම නැත්නම් කටු වෙනලා තියෙනවා නම් ඒ කට්ටෙන් කට්ට අපි ඉවත් කරනවා වගේ මේ ඇඟේ තියෙන දුක් වේදනාව ඉවත් කරනවා. එහෙම ඉවත් කිරීම කරනකොට දැන් තවදුරටත් මේ ශරීරයේ ලොකු වේදනාවක් හෝ පොඩි වේදනාවක් නැහැ කියන මට්ටමට ඉවත් වුණාට පසුව අපි මේ බාහිර උපද්‍රව වලින් මිදීම පිණිස හිත වඩනවා. ඒ කියන්නේ මේ සීතලෙන් කරදරයක් නොවේවා, මේ අවුවෙන් වැස්සෙන් කරදරයක් නොවේවා, මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් සර්පයන්ගෙන් ගෝනුස්සන්ගෙන් ආදී තත්ත්වයන්ගෙන් කරදරයක් නොවේවා, වෙන මනුෂ්‍යයන්ගෙන් නමනුෂ්‍යයන්ගෙන් කරදරයක් නොවේවා කියලා නොඑක ආකාරයේ මේ බාහිර පීඩා වලින් තමන්ව මිදේවා කියලා ප්‍රාර්ථනා කරලා අයින් කරනවා. ඉන්පසුව චිත්ත සන්තාපය කියලා කියන්නේ සිත් ඇවුල් ඉවත් කරන්න ඕනේ. ඒ සිත් ඇවුල් කිව්වහම අකමැත්ත, අප්‍රියතාවය වගේ දේවල් තියෙන තැන්, තමන්ට ඇති වෙන තැන් බලලා ඉවත් කරන්න උත්සාහ කරනවා. ඉතින් තමන් තමයි දැනගන්න ඕනේ තමන්ට අප්‍රිය මොනවද කියලා. දැන් සමහරු නම් කැරපොත්තෙත් දැක්කත් බොහොම දැකීම මාත්‍රයකින්ම හරි අමාරු අප්‍රියයි. ඉතින් ඒ කාරණාව ඉවත් කරන්න ඕනේ. මේ කැරපොත්තෙක් දැක්කහම ඇති වෙන අප්‍රියතාවය ඉවත් වේවා කියලා අයින් කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට මේ පියවරවල් 8ක් තියෙනවා. ඉතින් ඒ පළවෙනි පියවර සම්පූර්ණ කරලා දෙවෙනි පියවරට යනවනම් වඩා සාර්ථකයි. සමහරු පළවෙනි පියවර පොඩ්ඩක් කරලා දෙවෙනි පියවරට යනවා. ඉතින් එහෙම ගියහම සම්පූර්ණ සාර්ථකත්වයක් පසුව ලැබෙන්නේ නැවත ඒ මගද්දුර ගිහිල්ලා ආයි මුදිනලා ආයි යන්න සිද්ධ වෙනවා ඒ කාරණාව නිසා. එහෙම හරි කමක් නැහැ, භාවනාව කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද කරද්දි තමයි මේක පුරුදු වෙන්නේ. Tamanට මේකේ වෙනස්කම් ඇති වෙන්නේ කරන්න කරන්න. ඉතින් මේ ක්‍රම 8ම කෙටියෙන් කියනවනම් මේ ක්ෂය වීම Tamanට සිද්ධ නොවේවා කියන එක තමයි මේ පරියාදානං වජ්ජේත්වා කියලා කියන්නේ. ශෛවියම කියන්නේ හිසකේ සුදුවීම, හම රැලි වැටීම, ඇස්පෙනීම දුර්වල වීම, කන් ඇසීම දුර්වල වීම, එහෙම නැත්නම් අපේ අභ්‍යන්තර අවයව දුර්වල වීම ආදී වශයෙන් ගන්න පුළුවන්. දැන් පස්වෙනි පියවර හැටියට තියෙන්නේ ජීවිත හානි සිද්ධ නොවේවා කියලා වඩන එක හිත. ඒ කියන්නේ තමන්ට තමයි ඉස්සල්ලාම මේ ක්‍රම 8ෙම වඩන්නේ. හයවෙනි ක්‍රමයේ තියෙන්නේ අවෛරී වෙම්මා කියලා කියන්නේ අනුන්ට නිඳා කරන්න තියෙන ආසාව තමන් තුළ තියෙන ආසාව නැති වේවා, ඊර්ෂ්‍යා කරන සිතුවිලි නැති වේවා. අනුන්ට ගහන්න තියෙන කැමැත්ත, බනින්න තියෙන කැමැත්ත නැති වේවා. රවට්ටන්න තියෙන කැමැත්ත නැති වේවා කියලා තමන්ගේ අර වෛර සිතුවිලි අයින් කරන ක්‍රමවේදයක් තමයි හයට තියෙන්නේ. ඉන්පසුව මේ සියල්ලම එකට ආවර්ජනය කරලා මේ සපවත් වේවා කියන එකයි සපවත් වූ ආත්මයක් පරිහරණය කරම්මා කියලා මේ ශරීරය පුරාවටම සමහරවිට දැනෙන්න පුළුවන් සීතලක් පැතිරෙනවා වගේ. එහෙම නැත්නම් යම් සැපයක් පැතිරෙනවා. පැතිරිලා ඒක ශරීරයේ කොටසකට පැතිරිලා හරියන්නේ නැහැ. මුළු ශරීරය පුරාවටම පැතිරෙනකන් තමන්ට කරන්න ඕන. අන්න ඒ ප්‍රමාණයට කරාට පස්සේ තව එක්කෙනෙකුට කරන්න පුළුවන්. තමන්ගේම පක්ෂේ ගරුකල යුතු පුද්ගලයෙකුට කරන්න කියලා තමයි උපදෙස් දීලා තියෙන්නේ. අන්න ඒ මට්ටමට කරද්දී මෛත්‍රී ප්‍රථම ධ්‍යාන සම්වදින්න පුළුවන් වෙනවා. එහෙම කරන්න බැරි නම් අපි කලින් සඳහන් කළා වගේ මොනවා හරි දුර්වලකමක් මුල තියෙනවා. සීලේ හෝ සද්ධාවේ හෝ එහෙම නැත්නම් ඒ පළවෙනි පියවර සම්පූර්ණ කරන්නේ නැති බව නිසා හෝ යම් යම් නීවරණ නිසා ඇතිවන බාධකයක් තියෙනවා. එහෙම නැත්නම් මේ කියන විදිහට වෙන්න ඕන. ඉතින් අද ප්‍රථම වතාවට පැමිණි පිංවිතුන්ට කියන්න තියෙන්නේ මේ තමන්ගේ අභ්‍යන්තර මේ වේදනාවන් ඉවත් කරන්න පුරුදු වෙන්න කියලා. තමන්ගේ ශරීර වේදනාවත් මෙනෙහි කරලා අයින් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මුල විනාඩි ගාන තුල තමන්ගේ ඉරියව්ව නිසා යම් වේදනාවක් ඇති වෙනවනම් ඉරියව් මාරු කරලා සකස ගන්න. එතනින් එහාට මෙනෙහි කරලාම අයින් කරන්න. ආසනය හොඳින් සකස ගන්න. ඉස්සරහට පස්සට වැනෙනවා නම් ඉඳගෙන ඉන්න ආකාරයට ආසනය හොඳ මදි කියලා කියන්නේ. ස්ථාවර වෙන්න ඕනේ පොඩ්ඩක් තමන්ගේ ඉරියව්ව. තමන් ස්ථාවර වෙන්න ඕනේ. ඉන්පසුව තමන්ගේ ස්ථාවර ඉරියව්වකට පැමිණලා මේ සිහිය තමන්ගේ ශාරීරික දෙසට යොමු කරගන්න ඕනේ. හැබැයි ඇහෙන් නෙමෙයි හිතෙන්. ඇහැ කියන එක යොමු කරලා බලන්න යන්න එපා. ඒක කරදරයක් බවට පත් වෙනවා. පොඩි වේදනාවකුත් ඇති වෙනවා ඇසාවට එහෙම කරන්න ගියහම. තමන්ගේ ඇඟිල්ලක්වත් හොලවන්න එපා. තමන්ට දැන් මේ භාවනා කරන ඉරියව් નિયમિત ආකාරයක් නැහැ. තමන්ට පහසු ඉරියව්ව තියාගන්න ඕනේ. දැන් සමහර කෙනෙක් අත් දෙක මේ විදිහට තියාගන්නවා. ගැටලුවක් නැහැ. නමුත් මේ අතක් අතකට තද වෙලා වේදනාවක් එනවනම් ඒක එහෙම කරන්න එපා. එහෙම නැත්නම් පහසු ආකාරයකට නිදැල්ලේ හෝ තියාගන්න ඕනේ. සමහර කෙනෙක් අත මෙහෙම දනිස්සට දිගහැරලා තියාගත්තාම සමහරවිට වැලමිටට බර දැනෙනවා වැඩි වෙන්න පුළුවන්. එහෙම වෙනවා නම් එහෙම තියාගන්න එපා. එහෙම නැත්නම් එහෙම ගැටලුවක් නැහැ. තමන්ගේ ශාරීරික හැඩිට තමයි ඉරියව්ව තියාගන්න. මොකද සමහරව මෙහෙම අත දිගහැරලා තියාගත්තාම වැලමිටට බර වැඩි වෙනවා ටික වෙලාවක් යනකොට. ඒක අමතර වේදනාවක් කියලා. ඉතින් එහෙම වෙනවා නම් ඒ ඉරියව්ව පවත්වන්න එපා. අපි භාවනා පූර්වකෘත්‍ය කෙටියෙන් කරලා ඉන්පසුව මේ තමන්ගේ ශරීරයේ දෙසට හිත යොමු කරලා මෛත්‍රී භාවනාව කරන්න. එහෙනම් නමස්කාරය මාත්‍රික කියලා පටන් ගන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු අතීත සසර පටන් දැන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තිදොයින් සිදු සියලු වැරදි කර්ම දෝෂවලට උතුම් වූ බුද්ධ රත්නයෙන්ද උතුම් වූ ධර්ම රත්නයෙන්ද උතුම් වූ සංඝ රත්නයෙන්ද සියලු ආර්යයන් වහන්සේලාගින්ද සියලු සත්පුරුෂයන් වහන්සේලාගින්ද සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගින්ද මම සමාව අයදිමි මම සමාව අයදිමි මම සමාව අයදිමි මට සමාව දෙනසේක්වා උතුම් වූ භාගතුන් වහන්සේ මෛත්‍රී ඝර්මස්ථානය වදාළ පරිදි මාගේ සිතෙහි මෛත්‍රී ඝර්මස්ථානය ප්‍රගුණ වේවා සාදු දැන් භාවනාව ආරම්භ කරන්න තෙරුවන් සරණයි මොනවද මතු වෙන ගැටලු ඉරියව් පිළිවෙත ගැටලු දිනන්නේ තව කොන්ද ටිකක් කෙලින් කරගත්තා නම් මිස් යා කෙලින් වෙලා ඉඳලා පුරුදු නැති හින්දා මේ මාංශ පේශි රිදෙන මුලින් නව ටික දවසින් හරියට කොහොමද ප්‍රශ්න යොමු කරන්න තියෙනවද ඇති වෙන ගැටලු වෙලාව පැය භාගයක්වත් කරනවා නම් ගොඩක් හොඳයි. හැබැයි දවස පුරාම කරනවා නම් විනාඩි පහ පහ කරත් කමක් නැහැ. ඒ කියන්නේ දවසකට දහසරයක් කරනවා නම් පහ පහ ගොඩක් වටිනවා. හැබැයි අඩුම ගානේ පැය භාගයක්වත් කරන්න උත්සාහ කරන්නේ නැත්නම් අර ළඟ ප්‍රතිඵල එන්නේ නැහැ. ළඟ ප්‍රතිඵල එන්න පැය කියන එක පන්නන්න ඕනේ. පැය පන්නන්න ඕනේ පැය වඩා ඉන්නව නම් තමයි ළඟ ප්‍රතිඵල එන්නේ. තා ඉක්මනින් ප්‍රතිඵල ගන්න ඕන නම් සමානකින් දෙකකින් විතර පැය දෙකේවා දෙකක් තුනක්කට වඩා දවසකට කරන්න ඕන. එතකොට තමයි තියන නිවන ඒ තරම් ඈත නැහැ වෙන්නේ. නැත්නම් ඉතින් ටිකක් ඈතට ඇදිලා ඇදිලා යනවා මොකද අපි ටික ටිකින් කරන්නේ. ඉතින් අර අවුරුදු ගාණක් පුරුදු වෙච්ච දේවල් එක පැය කාලෙකින් අයින් කරන්න අමාරුයි. ඒ ප්‍රතිඵලය පුළුවන් තරම් උත්සාහ කරලා ගන්න ඕන. ඉතින් කරන්න කරන්න හැබැයි පහසුව දැනෙද්දී තව වැඩි වෙලා ඉන්න පුළුවන්. කරන්න නැති නිසා තමයි පහසුවක් දැනෙන අඩු වෙන්නේ. දැන් අපි ඕනම ක්‍රීඩාවක් කරත්තත් ඒ විදිහට පුරුදු වෙනකන් තාම අමාරු. නමුත් පුරුදු වෙන්න වෙන්න ක්‍රීඩා වුණත් ලේසි වෙනවා, කැමැත්තක් ඇති වෙනවා. දැන් සාමාන්‍ය කෙනෙකුට අමාරු ක්‍රීඩාවක් පටන් ගන්න කෙනෙකුට අමාරු ක්‍රීඩාවක් හිතලා බලන්න ඒ ක්‍රීඩාවේ ස්වභාවය තමයි තියෙන්නේ. භාවනාවත් ඒ වගේ මුලින් අමාරුයි වගේ. නමුත් පුරුදු වෙන්න වෙන්න පහසුකුත් දැනෙනවා, වැඩි වෙලා ඉන්නත් පුළුවන්, කැමැත්තකුත් ඇති වෙනවා. තාවකාලිකව තමන්ගේ මේ කෙලස් තියෙන තැන් අත්හිටවන්න ඕන. ගීත අහනවා යම් යම් තියෙනවනේ කෙලස් වැඩෙන තැන් වලදී තියෙන අබ්බැහි පරිගණකේ නම් ඔය ක්‍රීඩා කරනවා ඒ වගේ දේවල් ඉතින් ෆේස්බුක් ඒ වගේ ඔය ටිකක් අඩු කරන්න ඕනේ. ඒක මොකද ඒවා ප්‍රපංච ඇරියට තියෙන්නේ. කියන්නේ කෙලස් වැඩෙන තැන්. ඒ කෙලස් වඩ වඩා කියන්නේ අපිට අර අර විස බීජ ගොඩාක් තියෙන තැනකට බෙහෙත් පොඩ්ඩක් මදි. ඒ වගේ ඉතින් අර අර අපේ කෙලස් ගොඩක් තියෙද්දි මේ කුසලය සුළු ප්‍රමාණයක් වැඩි වෙනවා. ඒක තමයි වෙනස් කරගන්න තියෙන්නේ. වෙනස් කරගත්තාම ලොකු සහනයක් ලැබෙනවා. ඊට පස්සේ අර ප්‍රපංචවලින් ලැබෙන සහනයට වඩා අතිශයින් සහනයක් ලැබෙනවා. කෙලස් වලින් ලැබෙන සහනයට වඩා ලැබෙන ලොකු සහනයක්. එතෙන්ට එනකන් අමාරු. කැමැත් ඇති වෙන්නේ නැහැ. කැමැත් ඇති වුණාම දිගටම ගියයි. අපි දැන් රථයක් එලවන්න පුරුදු වුණත් ඒ වගේ මුල ටික ගොඩාක් අමාරුයි. පුරුදු වෙන්න වෙන්න ඕන තරම් දුර ගියයි. ඉතින් ඒ වගේ මේ භාවනාවත් ඉතින් අපි කොච්චර කලින් කරලා තිබ්බත් මේ ජීවිතය කළ නැති නිසා අමාරු දැනෙන්නේ ඒකයි. හැබැයි මේ විශේෂයෙන් මේ ඉරියව් පිළිබඳව ඊට වඩා දැඩි උනන්දුවක් දැක්කොත් ඉතා ලොකු ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා කියන්න පුළුවන්. මොකද බොහෝ දෙනෙක්ගේ මේ කොඳුනාටිය කෙලින් වෙන්නේ නැහැ. ඉතින් ස්ථාවරව ඉඳගන්නේ නැහැ. අර ඒ වගේ කරුණු නිසා මේ මූලික අඩිතාලම් පිළිබඳ ගැටලු හැටියට ඒවා තියෙනවා. ඉතින් මම කියන්නේ සාමාන්‍ය දිනදා ක්‍රියාකාරකම් කරද්දී හොඳ භාවනා ඉරියව්ව දැන් ඉන්න පුටුව වෙනස් කරන්න. ඇඳි නැති පුටුවකට ඇවිල්ලා මේ වගේ පුටුවක ඉඳගෙන ඒ පළඟකට ඇවිල්ලා ඒ කරන කාර්යභාර කරන්න. දැන් ආහාර ගනිද්දී පළඟක් බැඳගෙන ගන්න. එතකොට ඉතින් මුලදී නම් ආහාර ගන්නට ටික අඩුයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. මේ එහෙම ඉඳගෙන බිම ඉඳගෙන අපි වැඩ කරන්නේ නැති එකේ ලොකු පාඩුවක් අපිට තියෙනවා. රූපාණි නරඹනවා නම් නරඹන්න එපා කියලා තමයි කියන්නේ තියෙන්නේ. නමුත් අර මූලික ඉරියව් සකස් කර ගැනීමේදී රූපාණි නරඹද්දි ඉතින් මෙන්න මේ ඉරියව්වෙන් නරඹනවා නම් ඉතින් දන්නේම නැතුව හොඳට ඉඳගෙන ඉන්න පුළුවන් වෙනවා. මම කියන්නේ එහෙම කරන්නේ දිනදා තමන් ඉන්න මේ එක එක දේවල් කරන තැන්වල මේ ඉරියව්වෙන්ම ඉඳගෙන කරන්න බලන්න. එතකොට භාවනා ආරමුණ විතරයි නැත්තේ එතන ඉරියව්ව තියෙන. දැන් වෙලා තියෙන්නේ ඉරියව් පුරුදු වීමයි භවනා පුරුදු වීමයි දෙකම එක සැරේ කරන්න හදන. ඒ නිසා තමයි අමාරු දෙන්නේ. නැත්තම් එච්චර අමාරුවක් නෑ. ඉතින් අර දැන් දැඩි වේදනාවක් තියෙන තනක් තියෙනවා නම් එතන මෙනෙහි කළා හරියන්නේ නැත්තම් ඉතුරු තැන් මෙනෙහි කළා අයින් කරන්න හදන. මොකද වේදනාව තියෙන එක නවත්තන්න බැයි නම් දැඩිම වේදනාවක් තියෙනවා නම් මුලින් උත්සාහ කරලා බලන්න ඕනේ ඒ වේදනාව අයින් කරන්න. එහෙම නැත්නම් වේදනාව අයින් කරන්න පුරුදු වෙන්න වෙන වෙන පොඩි වේදනා අරගෙන අයින් කළා පුරුදු වෙලා ඊට පස්සේ මේ වේදනාවට ඇවිල්ලා නැවත අයින් කරන්න. අන්න මේ විදිහට ක්‍රමවේදයක් කරන්න පුළුවන්. නැත්නම් අර මුල පටන් ගන්න තැනක් නැත වෙනවා. දැන් අර පාදයන් පිළිබඳ ගැටලු තියෙන පිරිසට මේ පටන් ගන්නම් බෑ. ඒ පාදයේ කියන එකේ වේදනාව අයින් කරගන්න බැරි නම් ඒ පාදයේ වේදනාව අමතක කරලා අනික් වේදනාව අයින් කරන්න පටන් ගන්න. ඊට පස්සේ වේදනාව අයින් කරන ක්‍රමය පුරුදු වුණාම නැවත ඇවිල්ලා බලන්න ඒක අයින් මේ ප්‍රධාන වේදනාව අයින් කරන්න පුළුවන්ද කියලා. එහෙම බැයි නම් ඉතින් එහෙම අඩු ගන්නේ දවස් 10ක්වත් උත්සාහ කරන්න කියලා තමයි කියන්නේ. නැත්නම් කෙලින්ම ගියදයි පුටුවක වාඩිලා කරන්න කියලා. ඒතර එහෙම වුණාම අර පුටුවක වාඩිලා කරන එක ගොඩක් සාර්ථක වෙන්නේ නැහැ. යම් ප්‍රමාණයකට එන්න ලේසි. දැන් Tamante ඉරියව් වල තියෙන අමාරුකම තමයි ප්‍රධාන වශයෙන් භාවනාවට අමාරු කියලා විනාඩි 5ක් හිටගෙන භාවනා කරලා බලන්න. ඔය භාවනාවම තනි කෙලින් හිටගෙන සීරුවෙන් ඉඳගෙන කරලා බලන්න. හරිම පහසුවක් දැනෙනවා. ඒ මොකද අපිට තියෙන මේ ඉඳගෙන ඉන්න බැරිකම. ප්‍රධාන හේතුව නිකන් ගෙදර ගිහිල්ලා නිකන් මේ බලන්න උත්සාහ කරලා විනාඩි 5ක් භාවනා කරලා වෙන මොනවද ගැටලු තියෙන්නේ. අපි හිටගෙන විනාඩි 5ක් කරලා බලමු. අත් දෙක පහසු ආකාරයකට තියාගන්න බරක් නොවෙන්නේ. කොහොමද ඉරියව් අතර තියෙන වෙනස දැනුණත් මොනවා කිද්දයි බාධක ගොඩක් අඩු වෙනවා නේද? ඒ කියන්නේ පින්ද ගන්න දන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මේ පුතු භාවිතයෙන් ලැබුණ අතුරු ආබාධයක් තමයි අපිට තියෙන්නේ. එතකොට තේරෙනා නේද ඉරියව් පුරුදු වීම තමයි අපි මේ කරන්නේ භවනා කරන එක නෙමෙයි කියලා. අපි හැප්පෙන්නේ ඉරියව්වත් එක්ක නැතුව මනසේ තියෙන විවිධ සිතුවිලි වලට එක්ක හැප්පිලා මේ භවනා ක්‍රමය පුරුදු පුහුණු වෙනාට අමතරව අපි මේ ඇත්තටම කරන්නේ මේ ඉඳ ගන්න පුරුදු වෙන එකටම කියනවා. ඒ කාරණාව පුළුවන් තරම් සහ කළා අනික් කටයුතු කරද්දි පුරුදු වෙලා භවනාවට යොමු වෙන්න. මොන හරි ඇසියුතු ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. එහෙනම් අපි අද සාකච්ඡා මෙතනින් අවසන් කරමු. එහෙනම් මාත් සමගම දෙවියන්ට සාඥාතින්ට පින් දෙන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. ඔබ සැමට තෙරුවන් සරණයි.